సమంతా చక్వాలేసు అత్ర గచ్చంతు దేవత సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత ధమ్మ శవనకాలు అయం బదంత నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప్ప హెమ దినాగేమ నమస్కారయ వేవా సుపిన్వత్ని ఒబ హెమ దినామ ఇతామ శ్రద్ధావిన్ మే మొహతే బలాపొరొత్తువాన్ని ధర్మశ్రవణే కరన్నటై మీ దేశనావ సదా దాయకత్వేగిన కటయుతు కరాన్ని ఉమేష్ నిత్సరకిన పుతాగే ఎకొలొస్సున జన్మదినే నిమిత్తేన్ కేచ్ దినేష్ కుమార్ మహాత్మాత్ యూజి శకుంతల జయమాలి మహాత్మ్య అతులు పిన్నత్ పిరిసాయి దాయకత్వేగిన కటయుతు కరాన్ని తే పుతాటత్ తే దిమౌపియంటత్ మీ రెస్సునా ఉసేలు దినాటత్ తప్పి నిరోగీసు ప్రార్థనా కరణ దీర్ఘాయుష సంపత్తి పినిస్ మిలో యహపత్ పినిస్ సుగతి పినిస్ చతురార్య సత్య అవబోధే పినిస్ మే కుసల్ హేతుపకార వేవా కిలపి ప్రార్థనా కరడు దెన్ ధర్మశ్రవణీకరన్నట కాలే పిన్నత్ని అది మీ దేశనావట మాతృకావ విధియట స్కంద ధర్మ విదర్శనాకరణ కారేగన కిల మాతృకావత్తేను మన దాన్ని నే మీ అయితేక తేరేది కిల నమ్మ మీ మాతృకావ యోజనాకరండైతే అపే బనటిక కహన కమనిసా వెండేది కోహమ ఉనాత్ టిక తేరేంది మీ అయితకి తేక తేరేను అబ్బోమ అడుయి ఎత్తటమ అపిటత్ మట ఓయ పంచస్కందేహిమ పంచస్కందికిన ముఖద్ద కీల తేరిండు గత్తి పవిది వేళ తౌరుదు దాయకట దొలహకట పస్సి ఏకన అపిటవత్ అహిమ కౌరత్ కీల దున్ని నే అపిటత్ లొకువట కౌరుత్ కీల దున్ని నే రూపే ముఖద్ద వేదనావ ముఖద్ద సంజ్ఞావ కియన్ని ముఖద్ద సంస్కార కియన్ని మునవద విజ్ఞానీ కియన్ని మునవద కీల కీల దున్ని నే ఎదుగుడు పవిధి వెచ్చ అపిటత్తేక కీలదున్ని నెత్తం ఏ కాలిందలం హరియమం విధియట అపిటత్తేక హోయాగన గవేషణీకర నమారునానం గిహి అయ గన ఆయ కథాకరణే మీకు కోమత్ అమారు గిహి అయట దెంగ్ దెంగ్ మీ ప్రజ్ఞానాలికావగి నాలికావలిం హొందట ధరమి అహిన నిసా నితరమ ధరమి అహిన నిసా పహసు అక్తేను ఏ అవబోధే కరా యన్న యం పహసువక్ తేనో తే తువమనావ తేన కినాట వితరాయి ధరమే హంబవేని ఉమనావ కెపవీమ తేన కినుకుట వితరాయి ధరమే మునగహిని వినాయట ధరమే మునగహిని నే ఇతకొట మీ ధరమే మునగహిన కామ కేనిక ఇతామ వెదగద్దే కపే జీవిత వలట ధరమే మునగహీమ తుల తమై మే ప్రోడాకారి భవ మాయాకారి భవ అప్పట అవబోధ ఎన్ని అప్పు ఇన్ని ఇక్తరా ఎస్బెందుమక్ ఏ సంస్కార్యాన్ని ఎస్బెందుమక్కే ఏ నిసా అప్పట మే లోకే రిద్మయ మే లోకే హెడయ మే లోకే గలాగనే అన్న విధియ వ్యవహార్యట తేరిన్నే మీ లోకే గలాగనే అన్న క్రమవేదే గన అప్పట హరియట అదహసక్ గండు అమారు ఎచ్చరట మీ సంస్కారయాన్ని ఎస్బెందుమకట అపి అహువెలా అయింది ఏ నిసా మీ ఎస్బెందుమ ఎతులి అప్పట దుఃఖతమై పెనవెన్ని ఇతే ఏ నిసా ఏ ఎస్బెందుమక ఇన్నవా కియనిక యాంతం దనిన్ని బుదురజానన్ వహన్సికి ధరమే అత్తిక వాసీకరణకు మీకు బొరు అక్కల తేరిండు కానీ మీకు హరియట నికం కాలింగ్ ప్రోగ్రామ్ కరపు ఇక అక్కవి నేను మీ జీవితం అప్పుడు గుడాక్ మహాన్సీ నన్ను వినస్కం కరండి හරියට මිනිස්සු පොර කනවා, දඟලනවා, විශාල වෙහෙසක් ගන්නවනේ. එහෙම වෙහෙසක් ගත්තට ඒක මේක නිකන් කලින් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ තියෙන. කලින් මේ වැඩසටහන සැලසුම් වෙලා වගේ තියෙන. ඒක හරියටම හරි. ලොකු වෙනස්කම් වලට යන්න බෑ. ඒ කියන්නේ මේ අවස්ථාව උදා වීම කලින් සැලසුම් වෙච්ච එකක්. අපි කලින්ම ප්‍රෝග්‍රෑම් කරනවා කියන්නේ. ජීවිතයත් ඒ වගේ තමයි. ඒක කලින්ම සිද්ධ වෙච්ච දෙයක්. ඒවට අපි කියනවා ඒ කලින් සිද්ධ වෙන කලින් සිද්ධ වුණු සාක්ෂි වලට අපි කියනවා හේතු කියලා. ඒ සිද්ධ වෙන අවකාශයට කියනවා ඵලය කියලා. ඒක තමයි හේතුඵල ධමයක් කියන්නේ. කලින් ඒක ප්‍රෝග්‍රෑම් කරපු කමට වගේ නිකන් අපි හේතු කියනවා. කරපු කෙනෙක් නෑ. මේකට බලපාන සාක්ෂි ගොඩක් තියෙනවා. ඊට පස්සේ ඒ අවස්ථාවට එකතු වෙන එක. ඒකට අපි කියනවා ඵලය කියලා. එතකොට හේතුඵල ටිකක් තමයි තියෙන්නේ. ඒතර හේතුඵල ටිකක් නම් තියෙන්නේ මේක පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. කාරිය අමාරුයි පාලනය කරන්න. ඒ නිසා පාලනය කරන්න උත්සාහ කරන එක තේරුමක් නෑ. අන්න ඒක තමයි බුද්ධ ශාසනයේ මූලික වශයෙන් ශ්‍රාවකයාට කියන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ නිරෝධය කියලා එකක් කියනවා. නිරුද්ධ වී යන ස්වභාවයට ලෝකයේ ඇයිති. හැබැයි මේකේ බොහොම විශේෂ දෙයක් තියෙනවා. මේ අවස්ථාව කලින්ම සැලසුම් සහගත වීම සිද්ධ වෙලා තියෙනවා. පොඩි පොඩි වෙනස්කම් කරන්න බැරිත් නැහැ. පොඩි පොඩි වෙනස්කම් කරන්න බැරිත් නැහැ. පුළුවන් වෙනස්කම් කරන්න. එම් බෑම නෙමෙයි. එව සමාල්ලාවට මේ වෙනස්කම් කරගන්න පුළුවන්. හැබැයි අර ප්‍රධාන ධාරාව ප්‍රධාන සැකිල්ල ඒක වෙනස් කරන්න බෑ. ඒ ප්‍රධාන ධාරාව වෙනස් කරන්න බැරි ඇයි? ඒ ප්‍රධාන ධාරාව වෙනස් කරන්න බැරි ඒක කල්තියාම මේ වෙනකොටම යම්කිසි ආකාරයක සැලසුම් සහගත වෙච්ච එකක්. ඒකට කර්මය බලපාලා තියෙනවා. පෙර සංසාරේ අපි ඉපදීපදී ආපු අයනේ. ඉතින් මේ ධර්මයේ ඔරොත්තු දෙන්නේ නැහැ සසර පිළිගන්නේ නැත්තම්. සංසාරයේ කියලා එකක් පිළිගන්නේ නැත්තම්. පෙර ඉපදිලා හිටියා කියලා පිළිගන්නේත් නැත්තම්. ආයෙ උපදිනවා කියලා පිළිගන්නේත් නැත්තම්. ඉතින් ආයෙ උපදිනවා කියලා ඉතින් පින්වත්නි හරි පුදුමයි මේ ප්‍රෝඩාකාරී ලෝකේ මේ ඇස් බැඳුමට අහුවෙලා යනවා කියන්නේ. පැවිදි අය කියනවනේ ආයෙ උපදින්නේ නැහැ කියලා. මේ ගානට හරි ධර්මයේ තියෙන එක ගැන අපි සතුටු වෙන්න ඕන. පැවිද්දෝ කියනවනේ ආයෙ උපදින්නේ නැහැ කියලා. මේ බුදුරජාණන් වහන්සේ හේතුඵල සහිතව ලස්සනට මූලික දේශනාවල අපට පැහැදිලිව උගන්වලා තියෙද්දි එක එක මේ YouTube කාරයන් එක සාකච්ඡා කරද්දී පැවිද්දෝ කියනවනේ ආයෙ උපදින්නේ නැහැ කියලා. ඉතින් පින්වත්නි මේ ගානට හරි ආ ඉස්සරහට නම් පින්වත්නි බලාපොරොත්තු වෙන්න එපා. මේ බුද්ධ ශාසනය ඇතුලේ ලොකු ප්‍රගමනයක් ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා. මොකද මේ ඉස්සරහට ඒබඳු පිළිගැනීමක් ලෝකේ ඇති වෙන්නේ නැහැ. ඒබඳු පිළිගැනීමක් කියන්නේ මේ අවකාශය තුල ධර්මයේ තුල ඍජු නැගී සිටීමක් ඇති වෙන්නේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අනුව බැලුවාම අපට තේරෙනවා, අපට දැනෙනවා, අපට වැටහෙනවා මොකද්ද මේ ජීවිතය තුල ආය අපි උපදිනවා. කලිනුත් ඉපදිලා හිටියා. මොකද මේ தත්ත්වය ආකාශ්මිකව ඉබේ හටගත් එකක් නෙමෙයි. එතකොට මේ ඉපදිලා ඉන්නකොට ඇතිවෙච්ච චර්යාත්මක අවකාශය විසින් තමයි වර්තමාන තත්ත්වයේ ගොඩනඟලා තියෙන්නේ. ඒතර වර්තමාන තත්ත්වයට බලපාපු හේතු ගොඩාක් තියෙනවා. ඒතර මේ තත්ත්වේ පොඩි වෙනස්කම් කරන්න පුළුවන්, බැරි නැහැ. පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. ඒක බැරි වෙන්නේ නැහැ. ඒක හාඳුරු කෙනෙක් හිටියේ, ඒ හාඳුරු පොඩි කාලේ මේ උන්වහන්සේට හොඳට භාවනා කළා. ඒ හඳුරගේ ශිෂ්‍ය හාමුදුරුවන්ගේ ආයුෂ බොහොම අඩුයි කියලා උන්වහන්සේ දැක්කා. හොඳට චිත්ත සමාධිය දිනු වුණාට පස්සේ එහෙම ආවර්ජිත ප්‍රතිබද්ධ කමකින් සමාහිත භවෙන් විමසලා බලන්න පුළුවන් එකෙක්ගේ ජීවිත තොරතුරු. ආලේක පිළිගන්නේ නැති වුණාට එහෙම කරන්න පුළුවන්. මේ ඥානයි කියලා එකක් අපිට දිනු කරන්න පුළුවන්. ඒවා භාවනා කරනකොට තමයි වෙන්නේ. ලංකා මිනිස්සුන් භාවනා කරන්නේ නැහනේ. ඒතකොට ලංකා මිනිස්සු ඥානිය මොකද්ද කියලා දන්නේ නැහැ. භාවනාව තුලින් දිනුව මොකද්ද කියලා දන්නේ නැහැ. එයාලා හිතානින්නේ මගේ හදනික දිනුව, මේ තියෙන බයික් එක හරි විකුණලා වෙන වාහනයක් ගන්න එක තමයි දිනුව වගේ. යා එහෙම තෝරගෙන තියෙන රටාවක් තියෙනවා. තෝරා බේරාගෙන තියෙන විදිහක් තියෙනවා. එතකොට මේ තෝරා බේරාගෙන තියෙන විදිහ අනුව අපි ටිකක් විමසලා බලනකොට අපට තේරෙනවා, අපට වැටහෙනවා මේ අපේ ජීවිතේ ලෝකෝත්තර අර්ථය අහිමි වීම පිණිස අපේ මේ උද්දච්ච චින්තනයේ බලපාලන තියෙන බව. පින්වත්නි, ඒ ස්වාමීන් වහන්සේගේ ආයුෂ අඩු වෙනව දැකලා මේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා, එනම් පොඩි නම ඔයා ඉතින් කාලෙකින් අම්මා තාත්තා බලන්නත් ගියේ නෑනේ. ඉතින් අම්මා තාත්තා හැම බලලා එයාටත් ධර්මීය අනුග්‍රහයක් හැම කරලා එන්න කියලා. දන්නව උන්වහන්සේ ස්ථීරව දවස් කීපයක් යනවා ගෙදර යන්න. එන්නත් ස්ථීරව දවස් කීපයක් යනවා, ස්ථිරයි එන්නේ ආය. උන්වහන්සේ අපවත් වෙනවා. ඒ උන්වහන්සේගේ ආයුෂ නෑ. එතකොට උන්වහන්සේගේ ආයුෂ සීමාව බොහොම දුර්වලයි, අඩු අල්ප ආයුෂ තියෙන. ඒ උන්වහන්සේ මේ හරියටම සමාහිත බව උගා දිනු කෙනෙක් නිසා කියන්න පුළුවන්. එහෙනම් උන්වහන්සේ කියලා තියෙනවා. දැනුත් එහෙම ස්වාමීන් වහන්සේලා නැතුවම නෙමෙයි. ඔගොල්ලෝ දාන්න සංඝ පිරිසට වඩා ඉතින් එහෙම දිනුවක් තියෙන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. බොහෝ ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ඔය වනාන්තරගත උදේකලා පිළිවෙත් පුරණිතා ගැඹුරු සමාධියක් තියෙන අය, හරියට එහෙම තොරතුරු විශ්ලේෂණය කරන්න පුළුවන් අය ඉන්නවා. එහෙමයි ඉන්නවා. උදාහරණයක් විදිහට දැන් පෞගේ කාලේ ඇති වෙච්ච අර විශාල ලංකා විරිතලාගේ ඒ ඉරිතැලුණු බව මේ ඒක ලොකුවට අර දිට්ටවා සුලිකුණාට එහෙම විපතක් එන බව ඊට දවස් ගානකට කලින් ස්වාමීන් වහන්සේ නමක් කිව්වා. ඒකින දැනුත් එහෙම කියන්න පුළුවන්. ඊට දවස් ගානකට ඉතින් ඒක කවුරු තහන්නේ නැහනේ, ඔය වෙන මානසික අවුලක්ද දන්නේ නැහනේ. තේ හාඳුල මේ YouTube වලට ඇවිල්ලා එහෙම කියනවා නෙමෙයි. මේ මිතර ලොකු ව්‍යසනයක් වෙනවා කියන එක මේ මෑත කාලේ වැඩි කල නෑ. එහෙම ටිකක් බරපතල ප්‍රශ්නයක් නම් වෙනවා කියන එක මේ සමර්සනසල දැනන් හිටියා. එතකොට මේ පණිවිඩි මටත් ආව ඇත්තටම. එතකොට ඒ ස්වාමිනාංශ නමක් මටත් ඒ බව කිව්වා. ඒ කියන්නේ එහෙමනම් අපිට තේරෙනවා යම් දියුණුවක් කරා යන්න පුළුවන්. ඒ කියන්නේ සිත දියුණු කරන්න පුළුවන්. මිනිස්සු පිළිගන්නේ නැහනේ සිත දියුණු කරන්න පුළුවන් කියලා. ඒක දියුණු කරන්න පුළුවන්. දැන් අපි හිතන්නේ මේ ගත හදන්න ඕන, ඇඟ හදන්න ඕන, ජිම් එකට යන්න ඕන, මේ කැමරටා වෙනස් කරගන්න ඕන කියලා නේ. ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයි. මේ හිත හදනවා කියන එක ලෝකෙ ඉඩ නැහනේ. බුද්ධ ශාසනයේ තමයි ඒකට ඉඩ තියෙන්නේ. ඉතින් මේ අර ස්වාමීන් වහන්සේ පොඩි හාඳුරු යවුවා, පොඩි නම ගෙදර ගිහින් අම්මටත් තාත්තටත් මුණ ගැහිලා. මොකද ඒ හාඳුරු හිතන්න ඇති මේ පොඩි හාරව අපවත් වෙනවා. ඒ නිසා දෙමව්පියන්ට මහා සංවේගයක් ඇති වෙන්න පුළුවන්. අපේ දරුවා අපවත් වුණා වගේ, අහිමි වුණා වගේ. ඉතින් මගේ දරුවා අපිට අහිමි වුණා කියන සංවේගයයි කියලා මේ හාමුදුරුව හිතන්න ඇති. අර අන්තිම වෙලාවේ උන්වහන්සේට කරන්න පුළුවන් ලොකු යහපතක් ඒක කියලා හිතන්න ඇති. එහෙම හිතලා අර පොඩි හාමුදුරුව ගෙදරට පිටත් කළා. හැබැයි ගුරු හාමුදුරුව දන්නවා උන්වහන්සේ ස්ථිරව ඉන්නේ නැහැ ආය. උන්වහන්සේගේ අන්තිම දවස් කීපේ තමයි මේ ගෙවෙන්නේ කියලා අර වැඩිහිටි හාඳුරු දාන්නවා. මේ හාඳුරු කාලෙකින් දෙමව්පි මුණ ගැහිලත් නැති නිසා වන්දනා කළා. ඉතින් දවස් ගානක් ඉතින් පයින් යන්න එපා ඒ කාලේ. පයින් ගියා. ගිහින් මේ දවස් කීපයක් යනකොට මේ හාඳුරු ආරාමයට ආවා. ආරාමයටත් ආවා. මේ හාඳුරු හරි පුදුමයි. ඒ කියන්නේ මේ ඊට පස්සේ අර ඒ ගුරු හාමුදුරුව බැලුවා, එක්ක මම මනෝ ප්‍රාන්තියකද දන්නේ නැන්නේ යන බලන්න සිහිනුවනේ. මම මොකක් හරි පොඩි අවුලකවත් පැටලිලා දන්නේ නෑනේ කියලා උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ නැහැ අර පුංචි හාඳුරු ආයේයි කියලා. උන්වහන්සේ ආයදා රාත්‍රියේ ගැඹුරු සමාධියකට සමවැදුණා. සමවැදලා අර ස්වාමීන් වහන්සේගේ ජීවිතය විමසලා බැලුවද. එහෙම විමසලා බලන්න බුදුරජාණන් වහන්සේට වේගින් පුළුවන්. දැන් භාග්‍යවතුන් වහන්සේට ඒක වේගින් වේගින් විමසන්න පුළුවන්. ඉතින් ආර සාමාන්‍ය භික්ෂුවකට එහෙම බෑ. නමුත් උන්වහන්සේ සමාධියට සමවැදිලා බැලුවා මේ පොඩි අම්මා තමන් මනෝ ප්‍රාන්තියකද දන්නේ නැණි ඉන්නේ කියලා. සමහර මානසික අවුල් වෙන්න පුළුවන් එහෙම. ඉතින් බලනකොට ඇත්තටම පේනුණා මේ හාමුදුරන්ගේ ආයුෂ අවුරුදු 85ක් ඒ වෙලාවේ පේනුණා. ඉතින් මේ හාමුදුරන් හරි පුදුමයි. දැන් පේනවා අවුරුදු 85ක විතර ආයු අපේක්ෂාවකට මේ ස්වම්නාංශික ජීවිතේන්ද්‍රී රූපේ පවත්වන්න පුළුවන්. උදේම අවදි වෙලා අර පොඩි සානස ගෙන්න ගත්ත ළඟට. ගෙන්න නැව පොඩි නම කොහොමද ගමන? හොඳයි. පොඩි නමට යනකොට මොනවද වුනි කියලා ඇහුවා. එයාදී මොනවද ඔයා අද්දැක්කේ කියලා ඇහුවා. තුරකවා මේ ස්වාමීනි මට වෙලාවට ඇයි යන්න බැරි වෙලාවට යන්න බැරි වුණා කිව්වා ගෙදරට. ඇයි බැරි වුණේ කියලා. ස්වාමීනි මේ දිඹිගොටුවක් වතුර මේ වැස්ස වැහැලා ගඟ ගලනවා. දිඹිගොටුවක් වැටි මේ ගඟට වැටිලා ඒ දිඹි ඔක්කොම ගහගෙන යනවනේ ඒක අත්ත පාත් වෙලා. අර ගඟ වගලනවා ඒ අත්ත පාත් වල ලොකු දිඹි කොටුවක්. ගැසොලින් දිඹිය ඒ දිඹි කොටුව වැටිලා ඒක වතුරට මේ ගහ අර දිඹිය ගහගෙන යනවා. ලොකු කොටුවක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේට හිතුණලු අනේ මේ දිඹි කොටුවේ මේ දිඹිය ඔක්කොම අනාතයිනේ කියලා හොඳ අත්තකුත් අරගෙන ඉතින් මේ සාමාන්‍ය මේ පපු හරියට විතර වතුර එන වගේ තැනක් කියනවා. එතනට බැහැලා. එහෙම ඊට අර සතු ටික අයින් කළා කියනවා. පැය 3ක් 4ක් ගියා කියනවා එකට. මැරෙන්නේ නැතුව එහෙම ඊට අයින් කරා කියනවා. අර ගහගෙන යන සතු ටික ඔක්කොම එකතු කර කර එකතු කරගෙන දාල ගෙදර ගියා කියනවා. අන්න එහෙම ඒ වගේ සමහර කුසල් අපිට තේරෙන්නේ නැහැ ඒක කොහොමද ඉදිරිපත් වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඒ වගේ අර කුසලයක් එකපාර මතුවෙලා ජීවිතේ යම් බලපෑම් වෙන්න පුළුවන්. අකුසලේ පැත්තටත් ඒ වගේ. අකුසලේ පැත්තට දැන් එක හාඳුරු කෙනෙක් එක ආරාමයක් තිබ්බ මේ ඒ වැද්දෙක් ඉඳලා තිනවා ඒ වැද්දන්ට හිතිලා තිනවා දැකම විදියට කන මස් කන එකනේ වැද්දොන්ගේ ප්‍රධාන දේ. ඒ වැද්දන්ට හිතිලා තිනවා දැන්ට නිකන් කල්පනා වෙලා මේ වෙන විදියකට ආහාර රටාවක් හදාගන්න ඕන කියලා එයාට හිතලා තියෙනවා. මේ අලුතෙන්ම මරපු මුවෙක්ව ඒ පණ යන්න කලින් පුච්චන්න ඕන. ඉතින් එයා හිතෙන විදිය තියෙන ලේච්චයි. එයා මිනිසුන්ගේ ධර්මයක් නැහෙනි. ලෝකේ ධර්මයක් නැතුනම් බලන්නකෝ හරි ප්‍රචණ්ඩයි මිනිස්සු. හෘද සංවේදිකම නැහැ, කරුණාවන්තකම නැහැ, මෛත්‍රී සාගතකම නැහැ. ඒ කර්මී පිළිගන්නේ නැහෙනි. දෙවියන් වහන්සේ විතරනේ පිළිගන්නේ. එච්චරයි පිළිගන්නේ. ඉන්ට කරුණාවක් මෛත්‍රියක් එහෙම එකක් නැහැ මිනිසුන්ගේ ජීවිතවල ධර්මයක් නැති තැන. ඉතින් ඒ මනුස්සයාට හිතිලා තියෙනවා මේ මුවෙක් මරලා මැරෙලා පණ යන්න කලින් පුච්චන්න ඕන. පුච්චලා ඒ මැරෙන ඒ මස් කන්න ඕන කියලා. යාර ඉතින් අර නිකන් මේ මස් වල යම් රසයක් ඇතියා හිතනවා ඇති එහෙම. දැන් අපි උනත් සමහරලාට කෑමවල නැවුම් රහක් තියෙන කියන එක කෙලවලු වල උනත් තියෙනවනේ. අර මිනිහා එහෙම හිතනවා ඇති. නැවුම් රහ දැලවුල් ටිකක් උනත් අලුතෙන්ම ගත්තාම රහයිනි. ඉරුඟු කරලක් උනත් අලුතෙන්ම කඩලා තම්බලා කනකොට ඒකේ රහක් තියෙනවනේ. ටික වේලුනාම රස නැහැ. නැවුම් මෙලවලු වලට නැවුම් පළතුරු වල තියෙනවනේ යම්කිසි රසය. තර අර වැද්දා එමි හිතනවා ඇති අර පාපි මිනිස්සයා. ඉතින් එයා ඊට පස්සේ ඒ විදිහට කෑවහම එයාට මේ පිපාසයක් ඇවිල්ලා ඒ වෙලාවෙම. අරි ම්ලේච්ඡ දෙයන්නේ කරේ. ඒ පිපාසය ඇවිල්ලා එයා කළේ පිපාසයේ වැඩිකමට ඒ වතුර තිබිලා නැහැ. ඉතින් කැලේ ඉඳලා කරපු වැඩන්නේ. මොකද මරා ගන්න තැන වතුර තියෙනවම නිමින්ද එයාට ආසාවක් නෑ ආවේ. එතකොට ඒක අරන් ගිහින් එයා ඉන්න තැනට ගිහින් කන්න බෑනේ. ඊට පස්සේ එයා මොකද කළේ? එයා එහෙම මේ වතුර ටිකක් හොයාගෙන යනකොට දැක්කා එතන ආරාමයක් තියෙනවා. ඒ ආරාමයට තමයි ආ දුවගෙන ගියේ. එයා පෑන් කල එයා ඇරලා බැලුවා ආරාමෙ තියෙනවනේ පෑන් භාජනයක්, පෑන් බඳුනක් තියෙනවා. ලකෝ පෑන් කල තියෙනයි සංගපිරිසක් ඉන්නවනේ. ඒක ඇරලා බැලුවා. ඒකේ වතුර නැහැ. ඊළඟ කලෙත් ඇරලා බැලුවා. එහෙම කල පහක් හයක් දිගට තියලා තිබ්බා සංගයාට ඒකකවත් වතුර නැහැ. මෙයා බැන බැන යන්න පටන් ගත්තා. මෙච්චර සංගයා ඉන්නවා, මෙච්චර මේ පැවිද්දෝ ඉන්නවා, ඇයි වතුර කලයක් ගෙනල්ලා තියාගන්න බැරිද කියලා බැන බැන යනවා දැන් ආරාමෙන් එළියට. ඒ ආරාමෙ හිටියේ ගුරුසු වැඩිහිටි හාමුදුරුවෝ දැක්ක මේ මිනිහෙක් ඇවිල්ලා දුවගෙන මහන්සියෙන් දාඩිය දාගෙන බැන බැන යනවා අයියෙන් බහිනු ඇතියා. අර හාමුදුරුවෝ ගින්න ගත්තා. ඇයි කියලා ඇහුවා. ඇයි කියලා අහන්නේ ඔබ අන්තල දන්නේ නැද්ද මේ වගේ ආරාමයක මේ හාමුදුරුවෝ 3-400ක් ඉන්නවා වතුර ටිකක් තියාගන්න. මේ හාමුදුරුවෝ පැන් නැහිස් වෙන්නේ නැහැ සාමාන්‍ය ආරාමෙ. හා යමංකෝ බලන්න කියලා මේ මිනිස්සයවත් එක් කරගෙන අර පැන් කල ළඟට ගිහින් බැලුවා. අර හාමුදුරුවෝ බලද්දි මේ කල ඔක්කොම වතුර පිරීලා තියෙනවා. ඊට පස්සේ මේ හාමුදුරුවෝ එයාගේ අතට පැන් මේ ඒ කලේ අරගෙන වක් කරලා තියෙනවා. එතකොට වතුර වැටෙනවා. හරි පුදුමයි මේ කර්මය. එතකොට එයා වතුර බීලා තියෙනවා. ඊළඟ කලෙත් බීලාදී යා කවදාවත් පිපාසයේ සංසිඳිලා නැහැ. මැරෙනකම් එයාගේ ජීවිතේ පිපාසයේ සංසිඳිලා නැහැ. අර වගේ අර දිට්ඨ ධම්මේදී අකුසලුත් ඒ වගේ බලපානවා. අපිට තේරෙන්නේ නැහැ ඒක. ඒ නිසා අපි හරි පරිසං වෙන්න ඕනේ මේ කාලේ. අපි හරිම පරිසං වෙන්න ඕනේ විශේෂයෙන් බුද්ධ ශාසන ඉස්සරහා නම් වැඩ කරද්දී පරිසං වෙන්න ඕනේ. හරියට පරිසං වෙන්න ඕන. මොකද හේතුව මේ සමහර කර්ම රැස් වෙනවා. ඒවා දිට්ඨ ධම්මවේදිනියම ලැබෙනවා නෝ වගේ ටිකයි ලැබෙන්නේ. නමුත් කලින් ප්‍රෝග්‍රෑම් වුණා වගේ කර්මයේ පරණ හේතු, අවිද්‍යාවේ පරණ හේතු, තණ්හාවේ පරණ හේතු, මේ ඊට පස්සේ උපාදානයේ පරණ හේතු, ඒ සසර ගෙනාපුවා වලින් මේ තත්වය ගොඩ නැගිලා තියෙන්නේ. ඒ කියන්නේ කාම භවය, කාම භවයේ පැනවෙන්නේ කාම ලෝකේ කර්ම රැස්වීම නිසා. ඒ කාම භවයේ පැනවීමට අදාළ කාම භවයේ කර්ම රැස්වීම පෙර සංසාරික ජීවිතයට අදාළ தত্ত্বය. ඒ අදාළ தত্ত্বය තමයි මේ தত্ত্বය ගොඩනගලා තියෙන. ඔබ ඔබගේ අම්මට විතරක් නෙමෙයි පින් දෙන්න ඕනේ. ඔබ ඔබේ තාත්තට විතරක් නෙමෙයි පින් දෙන්න ඕනේ. ඔබ මේ මනුෂ්‍ය ලෝකේ ධර්මී ඉස්සරහට එන විදිහට පෙර සංසාරේ කවුරු හරි උදව් කළා ඔබට. ඒකයි. අන්න එහෙම සසර දෙස බලන්න. අපි හිතන්නේ මේ ජන්මයේ දුන්න අම්මට පින් දෙනවා තාත්තට පින් දෙනවා බොහොම හොඳයි. දෙමව්පියන් නමුත් පින්වත්නි ඔබ දන්නවද පෙර සසර වැරදින් නැති වෙන්න යම් කිසි මාර්ගයක් පෙන්නපු සංසාරයේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබට ඉන්නවා. ඒ අය තමයි බුද්ධ ශාසන ඉස්සරහට ඉන්නේ එදා පිළිවෙත් පුරාණේ. අයි පරණ හේතුන්ගේ හැදිලා තියෙන්නේ. ඒ නිසා පින් දෙනකොට සංසාරගත දෙමව්පියන්ට සංසාරගත උපකාර කරපු අයට පින් දෙන්න. හැම වෙලාවකම බුද්ධ පූජාව තිබ්බත් වත් පිළිවෙත් පෙරුවත් අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම උපකාර කළා වූ සියලු ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා හිතන්න. සමහර විට ඔබට උපකාර කරලා මේ වෙනකොට ප්‍රේත ලෝකේද දන්නේ නැහැ ඒ අය. සාංශාරික හේතු අපිට පේන්නේ නැහෙනේ භවයෙන් වැහිලා තියෙන නිසා. ඒ වගේ මේ පරණ හේතුන්ගේ මේක හැදිලා තියෙන්නේ. ඒතර බුද්ධ ශාසනයේ මේ ඇදිලා තියෙන එකේ පොඩි වෙනස් එන අපිට එකක් පේනවා. එimhe හැදිලා තිබ්බත් මිහි කරන චර්යාත්මක වෙනස්කම් ඇතුලේ ditta ධම්ම වේදනිය බොහොම සුළු වශයෙන් පොඩ්ඩක් වෙනස් වීමුත් තියෙනවා. ඒවා හැමෝගෙම ජීවිතවලට නැහැ. හැබැයි සාමාන්‍ය හොඳ කළා මේක හේවණල්ල තමන්ට වැටෙනවා. සාමාන්‍ය තමන්ගේ සිතින් කයින් වචනින් කරන දේවල් වල මහා පරිමාණී තත්වයක් දෙමි. ඒක අනිවාර්යෙන් හේවණල්ලක් වැටෙනවා. හොඳට හිතින් අතහැරලා දන් දෙන්නකෝ බලන්න. මාසයක් විතර ඇතුළත ඒකෙන් ආනිස ඒකෙන් යාට මා විශාල විශාල දෙයක් එයාට ලැබෙනවා. අපි මිනිස්සු අතහැරලා දෙන්නේ නැහැ. කිසිම අපේක්ෂාවක් නැතුව දන් දෙන්නු. ඒ කියන්නේ භවය ගැනවත් නිවන ගැනවත් මොකක්වත් ඕනේ නැහැ. මොකක්වත් නිවන ප්‍රාර්ථනාව තියෙනෝනේ අපේ ජීවිතවල කොහොමද? මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයේ පිණිස අතහැර දාපු කෙනෙක්. ඒ නිසා මම අද මේ දේ අතහරින්නේ භව නිරෝධේ පිණිසයි. මේක එයා මේකෙන් මොනවා කළත් මොන දේවල් කළත් මට ඒක අදාළ නැහැ කියලා හිතාගෙන දීලා එතනම අතහැරලා දාන්නකො. ප්‍රණීත දෙයක් දීලා ඒවා පාවිච්චි කරනවද එයා ඒකෙන් ප්‍රයෝජනයක් කරාද ඒවා කවදාවත් බලන් දෙපා. එයා ඒක කාට හරි දුන්නද අපිට වැඩක් නැහැ. ඒවා සම්පූර්ණයෙන් අතහැරුණු හිතකින් සම්පූර්ණ කොනකින්වත් අල්ලගත්ත නැති හිතකින් දෙන්නකො මාසයක් යන ඉස්සලා ආනිසංස ලැබෙනවා. ඒ දානේ පුතුමානිසංසය. අපිට නමුත් අවාසනාවකට අපිට එහෙම දන් දෙන්න බෑනි. අපි දන් දුන්නාම ඒකේ කොනක් අල්ල ගන්නවා, හොයනවා, බලනවා, ඒක ගැන කතා කරනවා තව තව අයත් එක්ක. ඔය පන්සලේ ගාන්ට අරකුලන අපිනේ හැදුවේ කියනවා, අපේ තාත්තලනේ හැදුවේ කියනවා. ඒ වගේ කොනකින් කවදාවත් අල්ල ගන්න එපා. ලෝකේ සරුවාකාරයෙන් අතහැරුණු දාන එක එයාට ආයි කතා කරන්න මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම දානයක් දුන්නොත් ඒ දුන්න කෙනා පුදුම දෙයක් කරලා බලන්න බොරු නා. හැබැයි ප්‍රණීත දෙයක් දෙන්න ඕන, විසි නොකරන දෙයක් දෙන්න ඕන, ඒ දෙන එක අද්දකෙන් දෙන්න ඕන, කර්මඵල විශ්වාසයෙන් දෙන්න ඕන. හැබැයි සම්පූර්ණයෙන් අතහැරලා, සම්පූර්ණයෙන් අතහැරලා. එයා ඒකට මොනවද කරන්න කියලා එයාට වැඩක් නැහැ. දැන් ආයේ එයා දීලා ඉවරයි. එයා ඒකට ආයෙ මොනවද කරන්නේ කියන එක කිසිම වැදගත්කමක් නැහැ. ඒ දීමේ කුසලය සම්පූර්ණයෙන් භුක්ති විඳින්න පුළුවන් මේ ජීවිතේදීම සම්පූර්ණයෙන් අතහැරලායි දෙන්න ඕන. මෙහෙම එකක් දුන්න කියලා කතාවත් කරන්න නැතුව දෙන්න ඕන. සමහර වෙලම දන් දෙනා ඉන්නවා. හරි පුදුමයි. එම් මහ පුදුම දන් දී මේවා. දැන් මේ ළඟදී මට එක මහත්තයෙක් මුදල් වාගයක් යොමු කරලා තිබුණා අපේ අර හදන භාවනා මධ්‍යස්ථානයේට. සැලකියුතු ටිකක් ලොකු මුදලක්. කවුද මහත්තයද නෝන කෙනෙක්ද අපි දන්නේ නැහැ කවුද දැම්මේ කියලා තාම. මම ඊට පස්සේ අපේ කණ්ඩායමටත් කිව්වා කවුද මෙහෙම මුදලක් යොමු කරලා තියෙනවා හොයන්න පොඩ්ඩක් බලන්න කියලා. දන්නේ අපි කවුරු? අපිට කියලාත් නැහැ. කොහෙන්ද වැටුනේ කියලා අපි දන්නෙත් නැහැ. යම්කිසි මුදලක් කොහෙන් හරි ඉතින් බැංකුවල ඒවා මේව තොරතුරු ඇති ඒවා අපි මේ දන්නේ නැතුව එහෙම මේ බොහොම කළු සල්ලි අපේ මේ ආයතනයේ ගිණුම් වලට වැටෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අවංක සද්ධාවන්තයයි. ඒගොල්ලෝ හොයා ගන්න පුළුවන් බැංකුවල ආයත කොහෙන්ද ලැබුණේ කියලා. අවංක සද්ධාවන්තයයි. සැලකියුතු මුදලක්. ඉතින් මේ ඒක 10,000ක් 20,000ක් ලක්ෂයක් නෙමෙයි ටිකක් සැලකියුතු මුදලක්. අපි දන්නේ තාම දැම්මේ කවුද? ඇයි අර සම්පූර්ණයෙන් අතහැරලා එහෙම දෙන මිනිස්සු ඉන්නවද දැනු? හරි පුදුමයි. ඒක මේ අපිට හිතාගන්න බෑ. ඒ දානේ අපිට හිතාගන්න බෑ. ඒ විදිහට පින්වත්නි පුදුම දෙයක්. එහෙම සම්පූර්ණයෙන් අතහැරලා දන් දෙන්නකො. දෙනකොට ඒක මිහිදි ලැබෙන්නේ. ඒක පරලෝදි නිමෙ ලැබෙන්නේ. අනිවාර්යෙන් මාස 3 මාසයක අනිසලෙක ආනිසංස ලැබෙනවා. ඒක ලෝක ධර්මයක්. එතකොට දැන් අපේ ජීවිතවල පවතින ඉතා ගැටලුකාරී දෙයක් තමයි, අපි මුහුණ දෙන අභියෝගාත්මක දෙයක් තමයි අපේ ජීවිතවල පින්වත්නි, අපට පුළුවන්කමක් නැහැ මේ බුද්ධ ශාසනය අවබෝධය කරා යන විදිහට අපේ ජීවිත කියව ගන්න. හොඳට කියවන්න ජීවිතේ. ඒ කියවනකොට දැනෙනවා මේක ලොකු ඇස්බැඳුමක්. මේක ඒ කියන්නේ කොච්චර ඇස්බැඳුමක් කියන්නේ අපේක්ෂිත තත්ත්වයට යන්න බෑ. බොරුවක්. බලාපොරොත්තු බලාගෙන ඉදීම දියවැල යනවා, අයිස් කැටයක් දියවැල යනවා වගේ. එහෙම දියවැලා යන ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. මේක ඇයි රකින්න නම් මොකුත් නැහැ. ඇයි? රකින්න උත්සාහ කළාට රැක ගන්නත් බෑ පින්නවත්. විනාශ කරන්න උත්සාහ කළාට විනාශ කරන්නත් බෑ. මිනිසු කියන්නේ සමහර මිනිසු, ඒ කියන්නේ මේ ගලේ ගහලවත් මරන්න බෑ කියන්නේ. ගමේ කතාවට කියන්නේ. ඒ වගේ සමහර මිනිසුන්ගේ ජීවිත තියෙනවා, ඒ පවතින විදිය දැක්කත් අපිට තේරෙනවා ඒවා විශ්වකර්මයි. සමහර ජීවිතේ මිනිසුන්ගේ වැටෙන විදිය දැක්කාම තේරෙනවා අපෝ මෙහෙම කොහොමද වැටෙන්නේ කියලා. නැගී සිටීම් සහ වැටීම් තීරණය වෙන පෙර හේතුඵල ධමත් එක්ක එක මේ වෙනකොට සැලසුම් සහගත වෙච්ච එකක්. ඒක අපි අවංකව පිළිගන්න ඕන. ඒකට තමයි හේතුඵල ධම. හේතුඵල ධම කියන්නේ බුදුරජාන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වෙලා හේතුඵල ධමක් නුගන්නන්නේ. හේතු තියෙනවා, ඵලයක් තියෙනවා. හේතු වෙනස් වෙනකොට ඵලය වෙනස් වෙනවා. හේතු නිරුද්ධ වීමෙන් ඵලය නිරුද්ධ වී යනවා. ලෝකේ නිරෝධ ධර්මයක්. ලෝකේ ආයතින් නිරුද්ධ වී යන ස්වභාවයට ලෝකයේ ආйти නිරුද්ධ වී යන ස්වභාවයට කියලා ඔය පින්නතුන්ලා අවබෝධ කර ගන්න ඕන. ලෝකේ නිරුද්ධ වී යන ස්වභාවයට ආйти කියලා දැක්කාම ලෝකෙන් නිරුද්ධ වී යන ස්වභාවයට ආйти බව ඔයාලා අඳුනගත්තාම තේරුම් ගත්තාම එයාට කවදාකවත් දුක ඉන්නේ. ඒක අවබෝධ කරගන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ ඒ නිසා ලෝකයේ මේ ලෝකයේ හේතු තියෙනවා ඵල තියෙනවා හේතු වෙනස් වෙනකොට ඵල වෙනස් වෙනවා හේතු නිරුද්ධ වීමෙන් ඵල නිරුද්ධ වී යනවා කියන தත්ත්වය ඔයාලා ජීවිතේ දැක්කොත් ඒ දැක්මෙන්ම සෝවාන් වෙනවා. ඒ දැක්ම ජීවන දර්ශනය කරගත්තොත් ඒ දැක්ම ඔයාලා ජීවිතේ ප්‍රධාන පාඩම කරගත්තොත් හරි ඒ දැක්ම ඔයාලගේ ජීවිතේ ප්‍රධාන පාඩමක් කරගත්තොත් එයා අනිවාර්යයෙන්ම අවබෝධය කර යනවා. එයා ස්ථිරව පිරුණම් පානවා. එතකොට ඒ කියන්නේ අඩුම සෝවාන් වෙන දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේ උනත් සෝවාන් වුණේ ඒ ධම්මා හේතුප්පබවා තේ සංහේතු තථාගතෝ ආහ. ලෝකේ හේතුඵල තියෙනවා කියලා දැක්මින් තමයි සාරිපුත්තහර සෝවාන් වෙලා තියෙන්නේ. සාරිපුත්තහර නම් ප්‍රඥාවන්තයෙක්. ඒ දැක්මට අපිට එකතු වෙන්න බැරි නිසා අපිට බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළා. ඒ විස්තර කරලාදී පෙන්නවා බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරලා පෙන්නවා මේ මොහොත කියන්නේ දුකක් බව. හැම වෙලාවකම මේ මොහොතට එකතු වෙන්න වෙච්ච එක මේ මොහොතේ සවිඥානිකත්වය දුකක්. දුකක් තියෙන්නේ. එතකොට මේ සවිඥානිකත්වයේ ඇතුලේ බොම්බ විඩාබරකමක් තියෙනවා. නමුත් ලෝකේ රිද්මය, ලෝකේ ස්වභාවය, ලෝකයට අයිති தත්ත්වය මොකද්ද? නිරුද්ධ වී යන ස්වභාවය. හැම මොහොතක්ම නිරුද්ධ වී යනවා. හැම මොහොතක්ම පවතින්නේ නැහැ. ඒ නිරුද්ධ වී යන නිසා බුද්ධ වචනේ එක දෙයක් කියනවා. ලෝකේ දුකක් ඒකේ ලෝකේ නිරුද්ධ වී යන ස්වභාවයට අයිති, නිවිනිවි යන ස්වභාවයට අයිති. එතන නිරුද්ධ වී යන ස්වභාවයට අයිති නම් මේ අත්දකින එකම අත්දැකීමක්වත් ස්ථාවර නැහැ. සැපත් ස්ථාවර නැහැ, දුකත් ස්ථාවර නැහැ. සෝසුසුම් ස්ථාවරත් නැහැ. ආස්වාද ස්ථාවරත් නැහැ. අන් දෙකම අස්ථාවරයි. ඒකයි තියෙන ප්‍රශ්නේ. දුකයි දුකයි කියන්නේ ඒකටම නිමින්. එතකොට කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් මේ ආස්වාදය කියන එක හොඳයිනේ. හොඳයි, හැබැයි ආස්වාදයත් නිරුද්ධ වී යන ස්වභාවයට අයිති. අන්න ඒකයි දුක. නිරුද්ධ වී යනකොට දුක උපදිනවා. ඒකයි දුක. ඒකයි දුක සැප දෙකම දුකක් වෙන්නේ. සැප බිඳෙනවා දුකයි, දුක උපදිනවා ඒක දුකයි. එහෙනම් ඉපදීම බිඳීම කියන දෙකම දුකක්. සැප බිඳෙන එක දුකයි. සැප තියෙනවා පොඩ්ඩක් නැත්තේ නෑ. ලෝකේ ගනුදෙනු කරද්දී ඇයි හොඳයි කම්පාද්දී මනාප වශයෙන් ලෝකේ උරගාද්දී ඇසින් මනාප රූප දකිද්දි කණින් මනාප ශබ්ද හද්දි නාසින් මනාප සුවඳ විඳිද්දි දිවෙන් රහ විඳිද්දි අපි කැමැති කැමැති රහ තියෙනවනේ කේකේවා ඕවා කාලා බීලා බලනකොට පොඩි ආස්වාදයක් තියෙනවා. හැබැයි ඒක බිඳිලා යන එකයි දුක. ඒ ආස්වාදයේ පවත්වන්න බැරි එක දුකයි. ඒතර ඒ බිඳිලා යනකොට උපදින්නේ මොකක්ද? දුක. දුක උපදින එක දුකයි. එහෙනම් ඉපදීම බිඳීම දෙකම දුකයි. ඉපදීම බිඳීම ස්වභාවයෙන්ම දුකයි. ඒ ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන පවතින නිසා දුකයි. ඒ ඉපදීම බිඳීම මට ඕන විදියට වෙන්නේ නැති නිසා තමයි අනාත්මයි අනාත්මයි කියලා කියන්නේ. ඒතකොට ඉපදීම බිඳීම මේ විදියට කතා කළාට හැම වෙලාවකම ඉපදී බිඳී යන්නේ ස්කන්ධ පරම්පරාව. රූපේ නිරතුරුව හටගෙන බිඳිලා යනවා, වේදනාව බිඳිලා යනවා, අඳුන ගන්න මට්ටම බිඳිලා යනවා, සිතපිලි බිඳිල යනවා. ඒක ඔක්කොම බිඳිල යනවා. මොනවද බිඳෙන්නේ නැත්තේ? ලෝකයේ හැම දෙයක්ම බිඳිල යනවා. හැම දෙයක්ම බිඳීම ස්වභාවය කරගෙන තියෙන. එහෙනම් ඉපදීම බිඳීම දෙකම දුකයි. එතකොට මොනවා ඉපදීමද දුක? දුක ඉපදීම දුකයි. දුක බිඳිල යන එක දුක නෑනේ. සැප බිඳිල යන එක දුකයි. දුක සැප දෙකේම ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන තියෙන. ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන ඇති නිසා දුකයි දුකයි දුකයි. දුකෙන් මිදුණු අවකාශයක් නැහැ. එහෙනම් මේ ඔක්කොම ඉපදීම බිඳීම දෙක ස්වභාවය කරගෙන නිසා මේ නිරුද්ධ වී යන ධර්මවල ස්වභාවය නිරුද්ධ වී යනකම් සියලු ධර්මවල ස්වභාවය නිරතුරුව නිරුද්ධ වී යන එක. ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නිසා තියෙන නිසා දුකයි. මේ සියලු ධර්මවල ස්කන්ධ ධර්මවල ස්වභාවය තමයි නිරුද්ධ වී යාම. එතකොට සියලු ධර්මවල ස්වභාවය නිරුද්ධ වීම යාම නිරුද්ධ වීම යා නිරුද්ධ වී යාම නම් එතකොට ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන නිසා දුකයි. ඒවා නිරුද්ධ වී යන ස්වභාවයට අයිති කියලා බුදුරජාණන් සසාවකයා දකින්න ඕනේ. මේ අර්ථව හැම මොහොතක්ම නිරුද්ධ වී යනවා. අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා මොකද්ද වෙන්නේ? ඒ නිසා අනබිරතියක් උපදව ගන්න ඕනේ. සිත තුළ අනබිරතිය. ඒ වචනේ අපේ දේශනාවල නිතර කියන එකක් අපි. ඒ නිසා අනබිරතිය. අනබිරතිය කියලා කියන්නේ මේ මොහොතට එකතු වෙනවා. කෙලස් ටික කවලම් කරගන්න නැතුව. ඒක තමයි අනබිරතිය කියන්නේ. බුද්ධ වචනේ නිතරම තියෙනවා අනබිරතිය කියලා. දස සංඥාවල තියෙනවා අනබිරත සංඥා කියලා. හොඳට බලන්නකෝ ගිහින්. අටවෙනි සංඥාව තියෙනවා අනබිරත සංඥා. ඒ කියන්නේ මේ මොහොතට එකතු වෙනවා. මේ මොහොත ස්කන්ධවල ප්‍රශ්නයක් දකින්නේ නැහැ. ඇයිවා හැදිලානේ පරණ හේතුන්ගේ. අනබිරතියට එකතු වෙන්න බලනවා. අනේ අනබිරතියට එකතු වීම. අනබිරතිය කියන්නේ මොකද්ද? මේ ස්කන්ධ පරම්පරාව කෙලස් එක්ක කවලම් කරන්න නැතුව ඉන්නවා. එච්චරයි. අපේ හිතේ කෙලස් තියෙනවනේ. ඒවට ඉඩ නොදී මේ වෙලාවට ඉඩ දෙනවා. එච්චරයි. අන්න. අපේ ස්වභාවය තමයි මේ වෙලාවට ඉඩ දෙනකොට කෙලස් වලට දොර අරිනවා. අන්න ඒකයි අපේ තියෙන ප්‍රශ්නේ. මේ වෙලාවට අපි එකතු වෙනවනේ. මේ වෙලාවට එකතු වෙනවා. දැන් අපි එකතු වෙලා ඉන්නේ මේ අවස්ථාවට. මේ අවස්ථාවේ ඔයාලා මේ එකතු වෙලා හිටියට ඔයාලට එහෙම සංසිඳීමක් නැහැ. සිත තුල කෙලෙසුත් දෝරේ ගලනවා. රාග, ద్వේස, මෝහ ආදියත් හිතට එනවා. දැන් ධර්මය හදි ඔක වෙන්නේ නැති නිසා තමයි ලෝකේ ශ්‍රේෂ්ඨම දේ ධර්මය අහන එක කියලා කියන්නේ. ධම්ම දානං ජිනාති සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති කිය කියන්නේ සියලු රස ධර්ම රසෙ පරදිනවා. සියලු දන් ධර්ම දානේ පරි. ඇයි මේ වෙලාවේ අර කෙලෙස් එක කවලම් වෙන්නෙම නැහැ? හොඳට බලන්න වෙන වෙලාවට ගොඩාක් කෙලෙස් එක කවලම් වෙනවා. රාගයත් එක්ක සිත බැඳී යනවා. දේශයත් එක්ක බලන්න මේ වෙලාව හිතේ නැහෙනි. මේ වෙලාව අපේ සිතේ සරාගී බව නැහෙනි. දේශේකුත් නැහෙනි හිතේ. දෝමනස්සයක් ඉන්නේ නැහෙනි. සංසිඳිලා තියෙන හිතේ එක්තරා විදියක. ඒක සැරගෙන හිටියත් සංසිඳී තියෙනවා. මේ අනුවල කල්පනා කරනවා. ඉතින් මේ කියන ධර්මය ලෝකෝත්තර මට්ටමට උපකාර කරන එක නිසා ලෝකෝත්තර කුසලයක් මේක. අනබිරතිය කියන්නේ මේ මොහොත කෙලෙස් එක්ක එකතු කරගන්නේ. මේ මොහොතට එකතු වෙනවා. මොහොතට එකතු වෙනවා. ඒ මොහොතට එකතු වෙනකොට ඒ මොහොතේ කෙලෙස් එක්ක මිශ්‍ර කරගන්නේ. කවලම් කරගන්නේ. මේ මොහොතට එකතු වීමත් කෙලෙස් එක්ක කවලම් නොවීමත් කියන එකට කියනවා අපි අනබිරතිය කියලා. අනබිරතිය. එහෙම එකතු වෙනකොට ඒ අනබිරතියකට එකතු වෙනකොට නමුත් ඒ අනබිරතියකට එකතු වෙලා ඉන්න තැනක පින්වත්නි ඒ මේ මොහොතේට යා එකතු වෙනවනේ. ඒ මොහොතේ ආසලකනවා පීඩාවක් හැටියට. අන්න ඒ ඒකට අපි කියන්නේ මොකද්ද? සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා. මේ මොහොතට එකතු වෙනවා කෙලෙස් එක්ක එකතු වෙන්නේ නැහැ. ඒකට කියනවා අනබිරතිය කියලා. හරි. එතකොට මේ බලන්න මම දැන් වචන කීපයක් කිව්වේ. මේක හරි වැදගත් එකක්. මේ එක වෙලාවක මේ ගුණධර්ම ඔක්කොම වැඩෙන. ඔයාලා සුදු ඇඳන්දත් එකයි, කළු ඇඳන්දත් එකයි, පන්සලට ආවත් එකයි, නාවත් එකයි, මේ පණිවිඩය ඔගොල්ලෝ අපෙන් බණ ඇහුවත් එකයි, නැතත් එකයි, මේ පණිවිඩය ඔයාලා හොඳට ඔළුවට දාගෙන ගියොත්, ඔයාලා ජීවිතේ මේක පුරුදු කළොත්, මේ ජීවිතේ ඔය පින්නතුන්ලා මේක පුරුදු කළොත්, මේ වෙලාවේ මේ ජීවිතේ පුරුදු කරන කෙනාට මේ විදියට මේ වෙලාවේ ඔය පින්නතුන්ලා ජීවිතේ මේක පුරුදු කළොත් හරියට. යාට කවදාවත් වරදින්නේ නැති පුරුදු කරනවා කියලා පොත් සිය ගාණක් පෙරලන්න ඕනේ නැහැ. ඔයාලා සුපුරුදු වෙනද වගේම කටයුතු කරද්දී මේ වචන ටික ඔළුවට ගන්නකෝ. ටිකක් තේරෙන්නෙත් නැහැ වගේ වෙන්න පුළුවන්. නමුත් ගන්නකෝ ඔළුවට හොඳට. මොකද්ද මම පළවෙනියෙන් ඔයාලන්ට කිව්වේ? මේක කලින් සැලසුම් වෙලයි තියෙන්නේ. ලොකු වෙනස්කම් කරන්න බෑ. දඟලලා වැඩක් නැහැ. පැවැත්ම පිණිස ඔය ජොබ් එක කරන්න ලොකු වෙනස්කම් කරන්න බෑ. එළිය අයත් ලොකුවට වෙනස් කරන්න හදන්න එපා. දරුවන්ට උගන්නන්න. හැබැයි ඒ වෙනුවෙන්ම නැහෙන්න එපා වැඩන්නේ. එහෙම නැහිච්ච දෙමව්පියොන්ට ඒගොල්ලන්ගේ අර්ථය පූර්ණණයටපත් වෙලා නැහැ. සමට එකම දරුවා පුදුම විදිහට මහන්සි වෙලා ඒ දරුවා වෙනුවෙන් එක කුඩුකාරයෙක් වෙලා තියෙන සේසතම විනාශ කරනවා. අම්මා පස්සෙන්ම ඉඳලා තාත්තා පස්සෙන්ම ඉඳලා. ඒකෙන් අපිට තේරෙනවා අපි කොච්චර ලෝකේ වෙනස් කරන්න හැදුවත් පින්වත්නි එක වෙනස් කරන්න බෑ. එහෙම වෙනස් කරන්න බැරි බව දරුවට කියලා තියන්නක පිරිහෙන්නේ නැහැ කවදාවත්. දරුවව උස්සගෙන දුවන්නේ නැතුව පුතේ මෙහෙම ලෝකෙක අපි ඉන්නේ කියලා තියන්නක. එයාගේ පස්සෙන් අම්මා දුවන්න ඕනේ නැහැ. පුතේ මේක ලෝකයේ අනිත්‍ය වෙලා යන එකක්, වෙනස් වෙලා යන එකක්, අපේ හිත වෙනස් වෙලා යන පොඩි ළමයින්ට ඔක කියන්න පුළුවන් පරිමාවක් තියෙනවනේ. පුතේ අම්මගේ ජීවිතෙත් වෙනස් වෙනවා, තාත්තගේ ජීවිතෙත් වෙනස් වෙනවා, ඔයාගේ ජීවිතෙත් වෙනස් වෙනවා. ඔයා දන්නවද පරිස්සමට කියන්න පුළුවන්? ඔයා දන්නවද ඔයා මගේ කුසට ආවට ඔයා පෙර සංසාරේ ගොඩාක් ක්‍රෑෂ් කරපු කර්මයේ තමයි ඔයාව එකේ අරන් ඇවිල්ලා තියෙන්නේ අම්මගේ කුසට. අම්මා ඔයාව හැදුවා. අම්මා ඔයාට කැව්වා, පෙව්වා, නෑව්වා, ඇඳුවා, කෙරුවා, එච්චරයි. ඔයා දන්නවද ඔයාගේ ඇතුලේ හැසිරෙනවා ඔයාට හිත තේරෙන්නේ නැති කර්මය කියලා එකක්? ඒක පුතේ කිව්වේ බුදුරජාණන් වහන්සේ පහළල කියනකොට ළමයටත් සද්ධා වෙනවා. දැන් බලන්නකො ළමයිගේ සද්ධාව නැහෙනේ. තරුණ ළමයි ඉන්නව සද්ධාව නැහැ. එතකොට යාට සද්දා වෙනවා, අනේ මෙහෙම එකක් ජීවිතේ තියෙනවා තමයි කියලා. පොඩි කාලේක ඔළුවට ගියා. ඉතින් ඒක කරලා තියන්නකො පස්සෙන් යන්න ඕනේ. ඒ දරුවා කුසලයට සමවදීවි. අද වෙලා තියෙන අම්මා පස්සෙන් දුවනවා දරුවා වෙන ප්‍රෝඩාකාරී වැඩක ඉන්නේ. අම්මගේ කණින් රිංගනවා යා. එයා යාට ඕන එක කරගන්නවා. එයාගේ ওই ගෙදර තියෙන සංසුන්කම එයා කොල්ලොත් එක්ක එකතු වුණාම, ළමයිත් එක්ක එකතු වුණාම, හන්දියේදී එකතු වුණාම ඒක නෑ. ඊට පස්සේ බොහොම සුද්ධවන්තයා වගේ ගෙදරට එනවා. ඒ නිසා මේක බොරුවක්. ලෝකේ හදන්න යන්න එපා. යුතුකම් ටික කරන්න, පැත්තකට වෙන්න, ඇඟ අයින් කරගන්න. හැබැයි හැමදාමත් දරුවන්ට කියන්න ලෝකේ අනිත්‍ය බව, මරණය තමන්ට බොහොම කිට්ටු බව. ඒකට වයස කාලයක්, ඔයාලට නම් කාලෙ තිනවා, අපිට නම් කාලෙ නෑ කියලා අම්මලා කියන්න එපා. ඇයි? අම්මා ඉද්දී ආගේ කාලෙ ඉවර වෙන්න පුළුවන්. එහෙම ඒවා දැකලා නැද්ද පාරවල් වල? එතකොට ඒක මේ ලෝක ධර්මය, ලෝකේ ස්වභාවය කියලා දෙන්න. ඒ කියලා දුන්නාම ඒක ඇතුලේ යාව ශික්ෂණයට නිකම්පත් වෙයි. එයා යාගේ පරිස්සම හදාගනීවි. අම්මායි දරුවව පරිස්සම් කරන්න එපා. මොකද අම්මට දරුවව පරිස්සම් කරන්න බෑ. දරුවොන්ට අම්මලා පරිස්සම් කරන්නත් බෑ. මේ පරිස්සමට නම් බෑ. යුතුකම් ටික අපි කරනවා. යුතුකම් කියලා කොටසක් තියෙනවනේ. ඒ ටික අපි නවත්තන්නේ නැහැ. එතකොට ඒ නිසා ඔයාලට මම පළවෙනියෙන් කිව්වේ මොකද්ද? මේක සංස්කාරයන්ගේ ඇස්බැඳුමක් මේක. ඒක ඒ ඇස්බැඳුමට අහුවෙලා ඉන්නකන් හිතනවා කොහොමාරි මම පාලනය කරනවා කියලා. කොහොමාරි මම වෙනස් කරනවා කියලා. ඉතින් කවුද වෙනස් කරලා තියෙන්නේ? මට තියෙන ප්‍රශ්නේ ඕක. මම හැමදාමත් මගෙන් අහන ප්‍රශ්නයක් ඕක. නිතරම මම මගෙන් පාවා ප්‍රශ්න අහනවා, කවුරු හරි ලෝකේ වෙනස් කළාද? වෙනස් කළා නම් වෙනස් කළේ අපගේ බුදුරජාණන් සිවිතරයි. ඒ වෙනස් කළේ සම්සිද්ධීමේ මාර්ගයට එන්න පුළුවන් ප්‍රඥාවන්තයින් විතරයි. ඒගොල්ලෝ පිරිනොම් පෑවා. ඒගොල්ලෝ ලෝකෙන් ගැලවිලා ගිහින් ඉවරයි. ඒ නිසා ඔය පිනතුල මෙන්න මේ ටික ඔළුවට ගන්නකො. එක, මම මේ කියපු ටික. අපි ඉන්නේ සංස්කාරයන්ගේ ඇස්බැඳුමක. තේරුම් ගන්න, ඔබයි මායි අපි ඔක්කොම ඉන්නේ එකේ ඇස්බැඳුමට. අහුණාට පස්සේ පැවිද්දෙකුත් අමාරුවේ, ගිහියත් අමාරුවේ, අපි ඔක්කොම අමාරුවේ. අමාරුව ඇටිලා ඉන්නේ ඒ ඇස්බැඳුම දකින්න ජීවිතේ. ඒ ඇස්බැඳුමට අහුවෙලා ඉන්නකන් ලෝකේ යථාර්ථයක් වගේ කියලා හිතාන දුවනවා. දුවනවා. එහෙම මහ විශාල දිවිල්ලක් ලෝකේ තියෙනවා. ඒ නිසා ඔය පින්නතුන්ලා මේ ලෝකේ වෙනස් කරා. දෙවෙනි එක තමයි මේ ලෝකේ වෙනස් කරන්න දරන උත්සාහය අසාර්ථකයි. කෙනෙක්ව ඍණාත්ම කරනවනේ මේම ඇයි අසාර්ථක? මේක කලින්ම ප්‍රෝග්‍රෑම් වෙච්ච එකක් වගේ. කලින්ම මේක සැලසුම් සහගත වෙච්ච එකක් වගේ. ඒකට හේර පෙර සංසාර කර්මය, අවිද්‍යාව, තණ්හාව, උපාදාන ආදී ගොඩාක් හේතු බලපාලා තියෙනවා. ඒකේ පුංචිම පුංචි කෑල්ලක් තමයි අද මට උරගාන්න ලැබිලා තියෙන. මගේ කතාව ඊට වඩා බොහොම සංකීර්ණයි. ඒ සංකීර්ණත්වය ඇතුලේ මට අලුත් තැන් කියලා ඒවා නැහැ. මම හොඳට නිරේ ඉපදිලා තියෙනවා. පෙරේත ලෝකේ ඕන තරම් ඉපදිලා තියෙනවා. තිරිසන් ලෝකේ බල්ලෝ බලලු අතර ඕන තරම් ඉන්න ඇති. අලිකොටි වලස්සු අතර ඉන්න ඇති. හරි, මාංස වදමේ අපි බොහොම ශුද්ධවන්ත විදිහට හිටියට ඕන තරම් මාංස භක්ෂික සත්තු වෙලා ඉඳලා මස් කකා ඉන්න ඇති. හරි, අපිට අමුතු ඒවා නැහැ. අපේ ජීවිතවල අමුතුවෙන් මේ සංසාරේ ඉපදිලා බලන්න දෙයක් නැහැ. අපි හැම තැනම සංසාරේ කරක් ගහපුවා. ඒක ඇතරේ මේ මනුස්ස ලෝකෙට එනකොට මේ ධර්මය හම්බ වුණා. එච්චරයි විශේෂ දේ. අපිට ධර්මයක් හම්බ වෙලා තියෙනවා. මේ ලෝකෙ අලුතෙන් උරගාලා බලන්න මොකුත් නැහැ. ඒ නිසා මම ඔබට ඉතා කරුණාවෙන් කියන්නේ එක දෙයයි. මොකද්ද? පින්වත්නි, හොඳට තේරුම් ගන්න මේ දේ. මොකද්ද ඒ දේ? ඒ තමයි මේ ජීවිතය කියන්නේ සැලසුම් වෙච්ච එකක් පොඩි පොඩි වෙනස්කම් විතරයි කරන්න පුළුවන්. ප්‍රධාන ධාරාවට, ස්ට්‍රක්චර් එකට වෙනස් කරන්න බෑ මොකුත්. ප්‍රධාන සැකිල්ල වෙනස් කරන්න බෑ. ප්‍රධාන ධාරාව වෙනස් කරන්න බෑ. ඒක මේ වෙනකොට සංකල්ප පොඩි පොඩි වෙනස්කම් කරන්න පුළුවන්. එහෙනම් අපිට උපර මහ විශාල වෙනස්කම් කළ නොහැකි, ස්වල්ප වෙනස්කම් කළ හැකි. ඒ ස්වල්ප වෙනස්කම් වලද බලපෑමේ සීමා මායිම් ලකුණු කරගන්න බැරි එකක් තමයි මේ ජීවිතය කියලා දකින්න එක දෙක. ඒක තමයි දෙවෙනි එක. තුන්වෙනි එක මේ මොහොතේ ස්වභාවය තමයි ඉපදීම බිදීම. ඉපදීම, එතකොට ඒක සැපද දුකද දෙකරම එකයි. එතකොට සැප ඉපදෙන එක හොඳයිනේ. සැපයි බිඳෙන එකයි දුක. දුක උපදින එකයි දුක. එහෙනම් ඉපදීම බිඳීම දෙකෙන් මේ අවස්ථාව පෙළෙනවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා දුකයි. මේක දුකක් විදියට දකින්න. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනකම ඇතුලේ නිරුද්ධ වී යන ස්වභාවයක්. හටගත්ත ලෝකේ බිඳිලා යන ස්වභාවයක් තියෙන. නිරුද්ධ වී යන ස්වභාවයටයි ලෝකේ අයිති කියලා දකින්න. ඒක තමයි ඊළඟ එක. පස්වෙනි එක තමයි මේ නිරුද්ධ වී යන ස්වභාවයට අයිති නම් මේ අවස්ථාවට එකතු වෙමු අපි. හැබැයි කෙලෙස් ටික ගසලා දාලා. සාමාන්‍ය ලෝකයේ කෙනෙක් මේ මොහොතට එකතු වෙන්නේ කෙලෙස් ටිකත් එක්ක. මේ මොහොතට එකතු වෙනකොට රාග දේශ මොහොත් එක්ක පැටලිච්ච ජීවිත අපට තියෙන්නේ. හැබැයි මේ මොහොතට එකතු වෙනකොට රාග දේශ මොහොත් එක පැටලෙන්නේ නැතුව ඒ රාග දේශ මොහ පැත්තකින් තියලා ඒවා සම්පූර්ණ හිතෙන් නිරුද්ධ වෙලා නැහැ. ඒවා තියෙනවා. නමුත් රාග දේශ මොහ නැතුව මේ අවස්ථාවට එකතු වෙන්න පුළුවන් හැකියාවට අපි කියනවා මොකද්ද? අනබ්බි රතිය කියලා. එහෙනම් අනබ්බි රතිය කියලා කියන්නේ කෙලෙස් එක කවලං නොවුණු මොහොතටයි. අනබ්බි රතිය කියන්නේ කෙලෙස් එක කවලං නොවුණු මොහොත. එච්චරයි. එතන ඇස තියෙනවා, කන තියෙනවා, ඒවා නැති වෙලා නැහැ. හැබැයි යාට තියෙනවා කෙලෙස් එක කවලන් නොවුණු මොහොතක්. අනබිරතිය වැඩෙන්නේ මේ මොහොතේ. කෙලෙස් එක කවලන් නොවුණු අවකාශයකට පුළුවන් තරම් හිත එකතු කරගන්න. මේ මොහොතේ තමයි මේ ඔක්කොම කරන්න තියෙන්නේ. දැන් ලංකාවේ බෞද්ධයෝ ගොඩාක් පටලව ගත් එකක් තමයි යාලා හිතාගෙන ඉන්නවා මේ අනාගතේ මේක කරන්න තියෙනවා කියලා. එහෙමකක් නැහැ. ඔක්කොම කරන්න තියෙන්නේ මේ මොහොතේ අනබිරතිය. එතකොට මේ මොහොතේ අනබිරතියට එකතු වෙනකොට ඔයාලට දැනෙනවා මේ මොහොත ඊළඟ මොහොතට සම්බන්ධ නැහැ කියලා. අන්න ඒක තමයි දැනෙන්නේ. මේ මොහොත ඊළඟ මොහොතට සම්බන්ධ නැහැ. මේ මොහොතේ නිරුද්ධ වෙන බවක් පේනවා. ඒ නිසා අනබිරතියකුත් උපදව ගන්න ඕන කියලා පේනවා. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. පෙර මොහොත මේ මොහොතට අදාළ නැහැ. මේ මොහොත අදාළ වෙන්නේ මේ මොහොතට විතරයි. මේක නිරුද්ධ වෙලා ගින් ආය ඇති වෙන මට්ටම. ඒ කියන්නේ පෙර මොහොතද මේ මොහොතද මතු මොහොතද කියන එක මේ මොකට තමයි තුන් කාලය කියන්නේ. මේ පෙර මොහොතත්, ඒ කියන්නේ මීට කලින් මොහොතත්, මේ මොහොතත්, පසුව ඇති වෙන ඊළඟ මොහොතත් අතර කිසිම සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ. හේතුන්ගෙන් පෙර සංසාරේ හැදිච්ච කමක් තියෙනවා. හේතුඵල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. මේ තුන් කාලය තුල මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. ඇයි අදාළ නැත්තේ? සම්පූර්ණයෙන් නිරුද්ධ වී ආය හටගන්නේ. සම්පූර්ණයෙන් නිරුද්ධ, ඒක ඉතා වේගෙන් වේගෙන් සිද්ධ වෙන බව. හරි. මම සම්පූර්ණ නිරුද්ධ වී හටගන්නේ. ඒ නිසා එයා කල්පනා කරනවා මොකද්ද? මේ මොහොත උදා වෙලා තියෙන්නේ මොනවා නිසාද? පෙර සංස්කාර නිසානේ. අන්නේ සංස්කාර ගැන අට්ටියති හරායති jigucchati. ඒ සංස්කාර ගැන ලැජ්ජාවක් යාට ඇති වෙනවා. ඇලෙන්ට සුදුසු නැහැ. ලැජ්ජකමක් ඇති වෙනවා. පිළිකුල්කමක් ඇති වෙනවා. එයාට මේ සංස්කාරයන් පීඩාවක් බව දැනෙනවා. අට්ටියති හරායති jigucchati එකට කියන්නේ. අට්ටියති පීඩාකාරී. හරායති ලැජ්ජා විය යුතු, ගර්හා කළ යුතු දෙයක්. jigucchati පිළිකුල් කළ යුතු දෙයක්. මොකද්ද පිළිකුල් කරන්නේ? ජීවිතේ නෙමෙයි, මලමූත්‍රා නෙමෙයි, මේ රූපය නෙමෙයි. මේ මොහොතට එකතු වීම පිණිස බලපාපු සාංසාරික අවස්ථාවක් තියෙනවනේ. මොකද්ද? සංස්කාර. අපි කිව්වේ මේ මොහොත කලින් ප්‍රෝග්‍රෑම් වෙලා වගේ කියලා. මේ වැඩසටහන කලින් සැලසුම් වෙලා වගේ. ඒ සැලසුම් වෙච්ච හේතු ටික නිසානේ මට මේ මොහොතට එකතු වෙන්න වෙලා තියෙන්නේ. එතකොට මේ මොහොත ගැන නිරුද්ධ වී යන ස්වභාවය දකින්නවා, අනබිරතියක් බව දකින්නවා. ඒ නිසා යා මොකද කරන්නේ? එයා කල්පනා කරනවා මේ මොහොතේ රූපය, වේදනාව, සංඥාව, සංස්කාර, විඥාන කියන ස්කන්ධ ටික උදා වෙන අවස්ථාවනේ මේ මොහොත කියන්නේ. ස්කන්ධයන් නැට ගන්න නැත්තම් මේ මොහොත නැහැ. ඔයාලා නිදියෙන් ඉන්න වෙලාවට මේ මොහොත එන්නේ නැහැ නේ. මොනවද වෙච්චි කියලා දන්නවද? කිසිම අත්දැකීමක් නැහැ. නිින්දෙන් නැගිට්ටට පස්සේ මේ පැය 8ක් නිදාගත්ත කියලා අපිට දැනින්නේ නැහැ. ඒ කියන්නේ මේ මොහොතේ මේ අපිට ස්කන්ධමය ආයතනික අත්දැකීම් මොකුත් නැහැ. ඒ මොකුත් නැති වෙලාවක හෝරා ගානක් ගියත් අපිට ඒ කාලපරාසය දැනින්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ කාලේ අපිට ඒ කාලය උරගාන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ එහෙනම් මේ මොහොත කියලා අපි අදහස් කරන්නේ එකතු වෙන්න පුළුවන් අවස්ථාව. ලෝකයේත් එක දැන් නිින්දෙදි මිනිහෙකුට ලෝකයේත් එක එකතු වෙන්න බෑනේ. එතකොට නිින්දෙදි ලෝකයේත් එක එකතු වෙන්න බෑ. නමුත් නිකම්ම කාලේ ගෙවිලා ගිහින්. නමුත් පෙර සංසාර හේතුන් නිසා මැරෙන්නේ නැහැ රැට. මිනිහෙක් මැරෙන්නේ නැහැනේ රැට. රාත්‍රියේ මිනිහෙක් මිය යන්නේ. හරි පුදුමයි. හොඳට බලන්න ජීවිතේ දිහා මැරෙන්නේ නැහනේ. නමුත් නැගිටලා මිනිහෙක් දිහා බලා ඉන්නකො නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා යා ගොරවන විදිය, යා දඟලන දැඟලිල්ල දැන් මැරෙයි කියලා හිතෙනවා. හුස්ම හිර වෙන බව පේනවා අපිට නිකන්. ඒ කියන්නේ ඒකෙන් අපිට තේරෙනවා ඒ වුණත් මැරෙන්නේ නැහැ නිදාගෙන ඉද්දී. නමුත් නිදාගෙන ඉද්දී යාට කිසිම අත්දැකීමක් ඇත්තේ නැහැ. ඇයි? ස්කන්ධයන්ගේ යථා පරිදි පහට ගැනීමක් ආයතනික අත්දැකීමකට යාට සමවාදීන පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ යාට මේ මොහොතට එකතු වෙන්න බෑ. එහෙනම් අපි උත්සාහ කරන්නේ ඒ එකතු වෙන්න පුළුවන් මොහොතේදී විතරයි විදර්ශනා කරන්න. එකතු වෙන්න බැරි මොහොතේදී අපි විදර්ශනා කරන්නේ. එතකොට යාට මේ මොහොතට එකතු වෙන්න පුළුවන් මට්ටමට එයාගේ ජීවිතේ පවතින අද්භූත ශක්තිය මොකද්ද? පෙර කර්මය. අන්නේ කර්මය අට්ටියති හරායති jigucchati. ඒ කර්මය ගැන කෙරෙහි පිළිකුලක් එයා හදා ගන්නවා. එයාට ඒ කර්මය පිළිබඳ ඇලෙන්න හොඳ නැතිකමක්, පීඩාකාරී බව. ඒක තමයි පීඩාව. ඒක අට්ටියති හරායති jigucchati කියලා බලනකොට එයා තුල අලුතෙන් ආයේ කර්ම රැස් වෙලා පුනර්භවය හැදෙන්න තියෙන ශක්තිය දුර්වල වෙනවා. අලුතෙන් කර්ම අන්නේ අට්ටියති හරායති jigucchati කියලා පෙර සංස්කාරයන්ගෙන් මේ මොහොත උදා කරපු සිද්ධිය බලද්දී ඊළඟ මොහොත සකස් වීමට, ඒ කියන්නේ නැවත නැවත ජීවිතේ සකස් වීමට, නැවත නැවත පුනර්භවය හැදෙන්න අදාළ කර්මය එයා තුල වේගෙන් පහළ වැටෙනවා. අන්න එතකොට තමයි යා පිරුණම් පාන. ඔන්න ඔය ටික ඔයාලගේ ජීවිතේ තිබ්බොත් මේක දේශනා හොද්දට අහන්න, මේක ඉතා පිළිවෙලට කරපු දේශනාවක්. මේ ටික ජීවිතේ කළොත් එයාට අමුතුවෙන් තිල් ගන්න, අමුතුවෙන් ආඳුරුල හම්බෙලා කතා කරන්න දෙයක් නැහැ. එයා එයාගේ ජීවිතේ මේ රිද්මය දැක්කොත්, මේ කියපු කතාව දැක්කොත්, එයා පළවෙනියෙන් දකින්න ඕන මේ සංස්කාරයන්ගේ ඇස්බැඳුම. ඒ සංස්කාරයන් පෙර හේතුඵල ධාමින් හැදිලා සැලසුම් සහගත වෙච්ච බව මේ දේශනාවේදී අපි ඒක තමයි කිව්වේ. එතකොට මේ මොහොතට එකතු වෙනකොට යා ඒක දකින්න ඕනේ, යාට ඒක තේරෙන්න ඕන අනිවාර්යෙන්. එතකොට මේ මොහොත කවුරුවත් හදාපු එකක් නෝ, පෙර හේතුන් නිසා අටගත හේතුඵල ධාම යාට පේන්න ඕන. එතකොට මේ මොහොතේ අත්දැකීම තුළ ඉපදීම බිඳීම ස්වභාවය කරගෙන ඇති බව දකින්න. ඉපදීම බිඳීම ඉපදෙන එක දුකයි, බිඳින එකත් දුකයි. සැප දුක උපදින එක දුකයි, සැප බිඳින එක දුකයි. ඉපදීම බිඳීම දෙකෙන්ම දුක, දෙකෙන්ම පෙළෙනවා. ඒක නිසා දුකයි. දුකට වඩා ලෝකෙ මොකුත් නැහැ. හැම එකක්ම දුක බව දැනෙනවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙනකම ඇතුළේ යා අත්දකින්නේ නිරුද්ධ වී යන ස්වභාවයයි. ලෝකෙ සියල්ල තුල පවතින යථාර්ථවාදීකම නිරුද්ධ වී යන ස්වභාවය. ඒ නිරුද්ධ වී යන ස්වභාවයට නම් අයිති. නමුත් මේ මොහොත කියලා එකක් මට උරගාන්න වෙලා, මේ වෙලාවේ පේනවා, මේ වෙලාවේ ඇහෙනවා, මේ වෙලාවේ දැනෙනවා, මේ වෙලාවේ හිතෙනවා, මේ මොහොතට එකතු වෙන එක පිළිබඳ යා කෙලස් එක කවලන් නොවි මේ මොහොතට එකතු වෙන්නේ කොහොමද කියන එකට යා තුළු උත්සාහයක් තියෙනවා. අනබිරතිය කෙලස් නැතුව මේ මොහොතට එකතු වීම පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. එහෙම එකතු වෙනකොට යා නමුත් මේ මොහොත උදා වෙන්නේ එක යාට තියෙනවා කෙලස් එක කවලන්න වුණත් මේ වෙලාවෙට රූප පේන මට්ටම ඇයි සද්ද මේ වෙලාව තියෙනවා රූප පේන එක නවත්තන්න බෑනේ මේ වෙලාවට එකතු වෙන්න බලපෑවේ මොනවද පෙර සංස්කාර මේ වෙලාවේ මනාප ලෝකයේ අමනාප ලෝකයේ එකතු වීමට මනාප සංස්කාරෝ අමනාප සංස්කාර සංසාරෙන් ගෙනාපු ටික බලපාලා මනාප ශබ්ද නම් ඇහින්නේ පෙර කුසල් යා රැස් කරපු මනාප සංස්කාර අමනාප ශබ්ද නම් ඇහින්නේ බැනුන්නම් කුණු කතාම නම් චෝදනා නම් ඒවා එනවනේ අපිට එතකොට යා දකින්නේ අමනාප සංස්කාර සසර ඒ නිසා යාට ඒ අමනාප සංස්කාර මනාප සංස්කාර ඇතුලේ මේ වෙලාවේ අද්දකී මෙයා දකින්නේ අට්ටියති අරායති jigucchati කියලා මොකද්ද මේක පීඩාවක් නොඇලිය යුතු ලැජ්ජා සහගත විය යුතු දෙයක් jigucchati මේක පිළිකුල් කරන්න ජීවිතේ නෙමෙයි පිළිකුල් කරන්න මේ මොහොතට බලපාපු පුරාණ සංස්කාර එක මනාප අමනාප වශයෙන් එහෙම දකිද්දී යාට මොකද වෙන්නේ? එහෙම දකින්න දකින්න කවුරු බැන්නත් මෙහෙම් බනින්න හිතෙන්නේ. අන්න සංසිඳීම. කවුරු ගැහුවත් පාඩුවේ ඉන්න පුළුවන්. එයා දන්නවා ආය අලුතෙන් අමනාප සංස්කාරයක් මා තුළ රැස් වෙන්න පුළුවන්. ඒක gedaraට පවා කොච්චර හොඳයිද? පෞල් ජීවිතයට පවා. ඒකෙන් තමයි කර්මය නිරුද්ධ වෙන්න පටන් ගන්න. අන්නේ මේ ඒ විදියට බලන්න අපි පුරුදු වුණොත් හුරු වුණොත් එයාට කවදාවත් වරදින්න විදියක් නැහැ. ඉතින් ඒක පුරුදු කරගන්න මේ වගේ බණහන්නත් ඕන ටිකක් භාවනා කරලා සංසුන් වෙන්නත් ඕන ඇතුළ. සංසුන් වෙන්නේ නැතුව ඇතුළෙන්ට මේ ධර්මයේ දරන්න බෑ. අද ගොඩාක් අය මේ ධර්මයේ ඇතුළට යන්නේ නැත්තේ ඒ ධර්මයේ දරන්න හරියන විදියට එයා තුළ ඥාන සම්ප්‍රයුක්තකමක් සහ එකට අදාළ කුසලයේ මතුවෙලා නැහැ. මොනවාරි රොඩු වැඩි ඔළුවේ. රොඩු වැඩි වෙනකොට ධර්මයේ විසි වෙනවා ඇතුළෙන්. ඔය රොඩු ටික විසි කරගන්න. එතකොට ධර්මයේ දරන්න පුළුවන්. එබඳු දරා ගැනීමක් පිණිස මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දේශනාවේ දායකත්වයේගෙන මෛත්‍රියෙන් කටයුතු කොට තිබෙන්නේ කේච් ඔමේෂ් නෙත්සර පුතාගේ 11 වන ජන්මදිනයේ නිමිත්තෙන් තිස්සමහාරාමේ පදිංචි කේච් දිනේෂ් කුමාර මහත්මයා යූජී සකුන්තලා ජයමාලි මහත්මිය ඇතුළු පිනතුන් දායකත්වයේ දරා තිබෙනවා. මේ පිනතුන්ට ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. ඔමේස් නිත්සර පුතාට නිරෝගී සුව සැලසේවා. අද ලෝකයේ විශාල පිරිසක් මේ ධර්ම ශ්‍රවණය කරනවා. මේ රැස්වන්නා වූ සියලු කුසල් විශේෂයෙන්ම ඔමේස් නිත්සර පුතාගේ ජීවිතයට ධර්මයෙන් ආලෝකයේ සැලසේවා. ජීවිතාවබෝධයේ ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දිනේෂ් කුමාර මහත්මයාටත් යූජී සකුන්තලා සඳමාලි මහත්මියටත් මේ රැස්ුණා වූ සියලු දෙනාටත් මේ කුසල් උපනිශ්‍රේ වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වී සුවසේම නිවන් මඟ වඩාගෙන පිළිවෙත් පුරාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ දේශනා මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. පරලෝක ප්‍රාප්ත මියගිය සියලු ඥාතීන්ට ද අනුමෝදන් කොට තිබෙනවා. සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතුපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා. දැනට වසරකට ඉතදී අතුරුදන් වූ කේච් ඉන්දික තුෂාර මහත්මයාට සෙත් ප්‍රාර්ථනා කළා තියෙනවා. දෙපාර්ශ්වයේ දෙමව්පියන්ටද නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කළා තිබෙනවා. ස්වාමින්වහන්සේ ප්‍රදාන සියලු මහා සංඝරත්නයට ආශිර්වාද කොට තිබෙනවා. සියලු දෙනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. මේ රැස්ුණා වූ සියලු පින්තුන්ට විශේෂයෙන්ම සකුන්තලා සඳමාලි මහත්මිය ඇතුළු විශේෂයෙන් ඒ දිනේෂ් කුමාර මහත්මයාට ඔමේෂ් නිත්සර පුතා ඇතුළු මේ රැස්ුණා වූ සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන් සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දෙවියන්ටද බ්‍රහ්මරාජ මණ්ඩලවලටද අවීචයේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං